ඒකටම කල්පනා කරලා බලන්න කියලාද යන්නේ.
ඒකට උපමාවක් තියෙනවද? දුන්නු ගම්මේ ඊතල පිටල ගම්මේ කියලා.
ඔව්. ඔව්.
ඒකත් අන්න ඒ වගේ.
ආලමී ගම්මුවේ
ගම්මුවේ කියලා තපර ගන්න.
සම්බර ගන්න. ඔව්. අන්න ඒ වගේ කතාවක් එතන ඒ වගේ පේන්නේ අපිට.
හා.
මේක ගැන පිටල බලන්න.
ඔව්. ඔය තුන තැන් තුනකනම් කොහොමද මේ පස්සයක් කියන එකක් ගැටෙන්නේ කොහොමද
කියන්නේ?
සංගති පස්සෝ. සංගති. ඒ තුන සම්බන්ධ වීමක් වෙන්න ඕනනේ. සංගතිය කියන එක. ඒක තමයි ඒ තැන් තුනක තිබුණා නම් ඒක වෙන්න පුළුවන්ද? දැන් එළියේ තියෙන රූපයක් ඇවිල්ලා එහෙ ගැටෙනවද වදිනවද? නැත්නම් එහෙම වෙන්න බෑනේ නේ. එතකොට ඒ රූපය ඇසුරු කරගෙන වෙන මොකක් හරි තමයි වෙන්නේ. හරියට අර කණ්ණාඩියේ ඡායාව වැටෙනවා වගේ
ධර්ම විස්තර
කත් තේරුම් ගත්තා නම් බොහොම වටිනවා. මොකද අපිට මුලින් හිතන්නේ ඔය ප්‍රසාදේ වෙනම තියෙනවා. රූප වෙනම තියෙනවා. විඥානේ තමයි අමුතුවෙන් හටගන්නේ කියලා වගේ එකක් හිතනවනේ. නේද? එුණාට ඔතන ධර්මය අනුව බලනකොට දැන් විඥානය නම් අපිට පැහැදිලි මේක මේ මොහොතේ. ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන තියෙන්නේ. නේ ඒක එහෙමම නිරුද්ධ වෙනවා
කියන්නේ.
ඔය කතාව ඇහැටයි රූපයටයි දෙකටත් යෙදෙනවාද? ධර්මයේ හැටියට යෙදෙන්න ඕන.
යෙදෙන්න
ඕන. අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මේ දෙක ඔහි තියනවා
වගේනේ.
ඇලියේ තියෙන පුටුවක් ගත්තොත් පුටුව මේ මොහොතේ හැටගත්තා කියලා හිතෙන්නේ නැහැනේ. ඊට කලිනුත් තිබුණා දැනුත් තියෙනවා නාගදෙත් තියෙනවා. ඒ වගේම හිතෙනවා ඇහැගෙන. මේ ඇහැ ඕක දකින්න කලිනුත් වෙන ඒවා දැකලා තියෙනවා. කියලා එහෙම ඇහත් තිබිලා තියෙනවා ඉස්සරහටත් තව දේවල් දකිනවා. ඒ කියන්නේ පුටුවයි ඇහැයි අපි ටිකක් අර නිට්‍ය ස්වභාවයට දානවා නිට්‍ය සංඥාවට. අතීතෙත් තිබුණා දැනුත් තිබුණා අනාගතෙත් තිබුණා. කාලේ වෙනස් වෙන්න පුළුවන්. මීට මොහොතකට කලින් දැන් මොහොතකට පස්සේ කිව්වත් ඒත් නිත්‍ය සංඥාවම තමයි. මේක දවසකට කලිනුයි දැනුයි හෙටයි කිව්වත් ඒත් නිත්‍ය සංඥාව. නේද? ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. මීට තත්තරයකට කලිනුයි ඊළඟ තත්තරේ කිව්වත් ওই කතාවමනේ. ක්ෂණ වලින් කිව්වා. ඒකට එන්නේ නිත්‍ය සංඥාවට. එක්කොටින්ම කිව්වත් අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා. නාගතෙත්
තියෙනවා.
එතකොට දන්නේම නැතුව වැටෙනවා රැත
තියෙනවා
කියන දෘෂ්ටියට. ඇත යන දෘෂ්ටිය
සාස්වතවාදී.
නැහැයි කිව්වොත් උච්චේදවාදී. බුදුහාමුදුරුවෝ ඔය දෙකටම වැටෙන්නේ නැතුවනේ මේ පටිච්ච සමුප්පාදයක් දේශනා කරන්නේ.
හේතුඵල වශයෙන් දැක්කම මේ දෙකම වැටෙන්නේ නැහැ.
අන්න ඒක ඒ දැක්කට එන්න ඕනේ. ඒක තමයි
දාර්ශනිකයක් කියන්නේ.
ඒ අවස්ථාවට එතකොට ඉන්න ඕන පෙර නොතිබීමමයි හටගන්නේ ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක.
ඒක චිත්තක්ෂණය
ඇතුළතනේ වෙනවා කියන්නේ. ඔව්. චිත්තක්ෂණය වුණත් අපි හදාගන්න කාලයක් කොහොමහරි මේක මේ පෙන්නුම් කරන ওই පස්සේ කියන මොහොතේ ওই තුන ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඊට මොහොතකට කලිනුත් බෑ මොහොතකට පස්සෙත් බෑ. විද්‍යමාන වීමක් තියනවා නම් ඒ වෙලාව තමයි පස්සේ කියන්නේ. තින්නම් සංගති පස්සෝ කියන්නේ.
ඔක අවිද්‍යාවට සම්බන්ධද පස්සේ?
එතකොට අවිද්‍යාව නිසා තමයි අපි අර ඇත්ත වහලා නිත්‍ය සංඥාවට දාන්නේ. කියනවා කියන මට්ටමට ගියොත් අවිද්‍යාව යෙදිලා නේක.
ධර්මයට මහත්කමක්
ඔය ටික තමයි ඉතින් නුවණින් විමසන්න ඕනේ කියන්නේ. ඕක දෙපැත්තටම කතා කරනවා. ඔක හොඳයි බොහොම සාකච්ඡා කරන්න මගේ අරබන්. පළවෙනි මගේ පොතේ වන් ඕක ගැන තවයි ටිකක් කියන්නේ අමුතු අදහසක් ඉදිරිපත් කළේ මේ. මහතන් වහන්සේට පස්සේ තියනවාද කියන එකට මම එච්චර එකඟ වෙන්නේ නැහැ ධර්මයට. හැබැයි එහෙම තියනවා කියලා තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. මම එහෙම එකඟ නොවෙන්න හේතුව තමයි පටිච්ච සමුප්පාදයෙන් අරගෙන අර අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ. ඒ
කියන්නේ
ආයතන තියනා නම් පස්සේ තියෙනවා. නාම රූප තියනා නම් ආයතනයි තියෙනවා. ඊළඟට නාම රූප පත්‍ය පස්සෝ කියලා සඳහන් වෙන තැනක් තියෙනවා මහා නිදාන සූත්‍රයේ. ආයතන ගැන නොකිය. නාම රූප නිසා පස්සේ කියන්නේ. ඊළඟට පස්සපච්චය වේදනා නේද? වේදනා පච්චය තණ්හා උපාදාන ඔහම එනවනේ. ඉතින් හුඟක් ප්‍රහෙදිලි කිරීම වල යන්නේ ඔය උපාදානේ නැහැ, තණ්හාව නැහැ. රහතන් වහන්සේ. එතනින් එහා ටික නැහැ එතකොට. තණ්හා උපාදාන භව ජාති ඔව නැති කළා කියලා ඒක කියනවා. හැබැයි ඔතනින් මෙහා ටික ගැන පොඩ්ඩක් ඒව නැහැයි කියලා කියන්නේ. වේදනාව, පස්සය, සලායතන, නාම රූප නේද? විඥාන. ආයෙවිලා සංකාර ගැන පොඩ්ඩක් නැති කතාවක් එනවා. අවිද්‍යාව නම් කොහොමත් නැති වෙන්න ඕන. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න ඕන. ඉතින් ඔතන මම කියෙබ කරුණ දැන් දැන් මේ පැහැදිලි කිරීම වලදී නේ මේ පැත්තෙන් අවිද්‍යාව නැහැ කියන අරහෙන් ඉතුරු කොනක් අල්ලගෙන තණ්හාවෙන් එහාට ටික නැහැ කියනවා. ඉතුරු ටික තියෙනවා කියන. දැන් ඔය කතාවට මම ඉතින් එකඟ වෙන්නේ නැහැ. ඒක විමසලා බලන්න ඕනේ එක. එහෙම පටිච්ච සමුප්පාදෙන් කොටසක් විතරද නිරුද්ධ නැත්තම් මුළු පටිච්ච සමුප්පාදෙම අංග ටිකට මේ කියන එක පොදුයි. රහතන් වහන්සේගේ නිරෝධය කියනකොට. අද මට වැටෙන විදිහට නම් ඔය ඔක්කොම නිරුද්ධ වෙන්න ඕන. අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඒ නිසා හට ගන්න ඔක්කොම ටික නිරුද්ධ වෙන්න ඕන. කියන එක. ඔව්. එතකොට අර කොටසක් විතරක් නිරුද්ධයි නෑ මේ ටික තියෙනවා කියන කතාවට මම දන්නේ මට නම් එකඟ වෙන්න බෑ. හැබැයි ඉතින් අපේ ගොඩක් ස්වාමීන් වහන්සේලා එහෙම ඉන්නේ ඔය විදිහට තමයි ඉතින් විස්තර කරන්නේ නා. ඒක කියන්නේ රහතන් වහන්සේට විඥානය තියෙනවා, ආයතන තියෙනවා, පස්සේ තියෙනවා, වේදනා තියෙනවා. අවිද්‍යාව නැති වෙන එක පැහැදිලිව ඒක ධර්මයේ එකඟයිනේ. ඒක සංයෝජනයක්නේ. කැඩෙන්න ඕන. දැන් අර මෙද කැලී ටිකේ තමයි ඔය ප්‍රශ්නේ
තියෙන්නේ.
සංපාදන ඔව්. මන් දන්නේ මම නම් පැහැදිලි කරන්නේ ඔය ඔක්කොම නිරුද්ධ වෙනවා. මොකද පටිච්ච සමුප්පාදේ නිරෝධා කියාගෙන යනකොට ඔය ටික
කියනවනේ. අවිද්‍යාවත්
නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. කෙලින්ම වචනේ තියෙනවනේ. ඒ නාම රූප නිරෝධෝ. සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ. කෙලින්ම තියෙනවනේ බුද්ධ වචනේම. මේක අපිට ආයේ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ කියන එකේ තමයි වංගින්නේ. ඒවා නිරුද්ධම තමයි කියන එක. හැබැයි ඉතින් මේ අපි සාමාන්‍ය හත්සල නම් එච්චර එකඟ වෙන්නේ නැහැ ඒකට.
මම දන්නේ සුදස්සන රාහින් වහන්සේටත් සමහර විට ඕක එහෙම භාගෙට කියන ඒ හේතු ඇතුව කියන්නේ. ඉතින් මම හිතන්නේ ඔක හොයන්න තියෙන දේවල් එකේ. ඒක නැහැම කියනවටත් වඩා අර ඇත නැත දෙකටම අහු වෙන්නේ නැති ස්වභාවය කියන එකෙන් කතා කළා නම් ඉතින් මම හිතන්නේ
නූපදින ස්වභාවය.
නූපදින. ඔය කියන්නේ නූපදිනව නම් ඉතින් අපිට කතා කරන්න බෑ නේද? ඔතන ඊළඟ ඔක දාන්නේ අර සෞපාදිසේස නිබ්බාන ජීවත්ව ඉන්නකොට ওই ටික තියෙනවා. පිරිනිවන් පානකොට තමයි ඒ ටිකත් අයින් වෙන්නේ කියන ඒ පැහැදිලි කිරීම තමයි තියෙන්නේ ඇත්තටම. තේරා විද්‍යා කර්ම වලින් ආපු ආයතන ටික තියෙනවා. එතකොට ඒවත් නැති වෙන්නේ මේ ස්කන්ධ පරිනිර්වාණය කියන එතෙන්දි කියලා. ඕක මගේ අදහස නම් ඉතින් ඊට පොඩ්ඩක් වෙනස් විදිහකට එන්නේ. දැන් අපි ඕවා ගැන කතා කළාට සාතන්නාංශයටත් ආයතන තියෙනවා, වේදනා දැනුණා, ප්‍රස්සේ තියෙනවා කියලා කතා කළාට ඔක ලෝකෙට අයිති මට්ටමින් ඕවා කතා කළාට ලෝකෝත්තර මට්ටමේදී ඕවා යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව නැත්තම් අර එකක්වත් ඒවා ඒකට අර්ථයක් නැහැ කියන මට්ටම. ඔක තියෙනවා ඒ පස්සේ ගැන මේ තියෙනවා මේ විශේෂයෙන් මදුපිණ්ඩික සූත්‍රය. චක්කුං පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. ඒ පස්සේ පස්සපච්ච වේදනා යං වේදේති තං සංජානාති යං සංඥානාති විතක්කේති නේද? යං විතක්කේති සංපපංචේති නහම තතෝ නිදානං සමුදාචරන්ති නහම ටිකක් තියෙනවා.
කාල තුනට එන්න.
අන්න හරි. රූපය අතීත අනාගත වර්තමාන පච්චුප්පන්න කියලා එන මට්ටමට එන්නේ අර ප්‍රපංච ටික හැදුනොත්.
ඔව්.
හරි. ඒක ওই ටික හැදෙන්න හේතුව තමයි පස්සේ. ඒකෙම දැන් මගේ සාකච්ඡාව අහන්න ඇති නේ. මදුපිණ්ඩික සූත්‍රයක ඇහුවා. ඔය ටිකට පස්සේ ඊළඟ ඡේදේ තියෙනවා. චක්කුන් සති රූපං සති චක්කු විඥානේ සති. මේ තුන තිබුණොත් තමයි පස්සයක් කියන කරුණක් විද්‍යමාන වෙන්නේ. හරි. අතන වචන ටිකේ තියෙන්නේ මේ පස්සය කියලා දෙයක් තියෙනවා කියලා විද්‍යමාන වීමක් තියෙන්නේ මේ ටික තිබුණා. කලින්ම පස්සය තියෙනවා කියලත් නෙමෙයි කියන්නේ. පස්සය කියලා එකට කරුණක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ මේ වුණ.
ඒකනේ කියනවා රූපේ තියෙනවා කියලා.
ඔව්. පාලි වචන ටික මතක නැහැ එතන තියෙන මේ මේ
ඇහැ තියෙන රූපේ තියෙනවා කියලා හිතුවා.
ඈ. හිතුවත් නෙමෙයි. ඇහක් තිබුණොත් රූප තිබුණොත් විඥානෙ තිබුණොත් සති කියන වචනේ දෙන්නේ. චක්කුන් සති රූපං සති විඥානං සති. ඒක තමයි දැන් මේවා තිබුණොත් තමයි පස්සයක් ගැන කතා කරන්න පුළුවන්. හරි. ඒකේ ඊට පස්සේ ඡේදේ තියෙනවා චක්කුන් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඒ වෙලාවට පස්සයක් ගැන කරුණක් විද්‍යමාන වීමක් යෙදෙන්න පුළුවන්. යෙදෙන්නේ නැහැ. හරි වැදගත් ඒ මදුපිණ්ඩික සූත්‍රයේ මේ දැන් අපි අර පළවෙනි එක කතා කළාට ඔන්න ඔය
දෙක කතා කරන්නේ.
ඔය දෙක කතා කරන්නේ මට පේන්නේ ඔය දෙක හරි වැදගත් කියලා.
ඔව්.
දැන් පස්සේ කියන දෙයක් ගැන අපිට කතා කරන්නවත් පුළුවන් වෙන්නේ අර තුන තිබුණොත්. ඒ තුන නැත්තම් එහෙම දෙයක් ගැන කතා කරන්න විදිහක් නැහැ. හරි. ඒක ඒ කියන්නේ පාලියෙන් බුද්ධ දේශනාව එහෙම තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ නෙමෙයි මං හිතන්නේ මහා කස්සප හාමුදුරුව ඒක විස්තර කරනවා අර කෙටියෙන් කියපු එක. ඔව්. කච්චායන හාමුදුරුවනේ. ඊට පස්සේ ඒක හරි කියලා කියනවා.
ඔව්.
ඔව්. ඉතින් ඔතන ප්‍රශ්න තියෙනවා දැන් අරවත් තිබුණොත් විතරයි පස්සයක් ගැන කතා කරන්නේ.
එතකොට ඉති
අන්න ඒක තමයි දැන් ඊළඟට තමයි තිබුණොත් කියන්නේ ඇයි ඔව් කියන්නේ ඒක හිතෙන් ඒවා තියනවා කියලා විශ්වාස කළොත් තමයි මේ මට්ටමට එන්නේ
පස්සේ කෙනෙක් එන්නේ
ඔව්
පස්සේ කෙනෙක් ගැන කතා කරන්න බැහැ කියන්නේ
ඔව් ඒකයි මං කිව්වේ දැන් ලෝකෙට අයිති මට්ටමෙන් අපි ඕවා තියනවා කියන විශ්වාසය ඉඳන් කතා කරනකොට ඔය ටිකක් අමාරුයි.
ඔව්.
එතකොට අපි දකින්න ඕන ඇහි අර පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය. ඊළඟට මේ ඇහෙන් දැනගන්න රූපයත් ওই જાතියමයි. ඒ කියන්නේ මේ එළියේ තියෙන රූප ස්වභාවයන් නෙමෙයි මේ ඇහැ නිසා සකස් කරලා දෙන ප්‍රතිඵලය. ඇහි බාහිර මොනවා හරි ධාතුනානත්තේ ඔය දෙකම නිසා හටගන්න ප්‍රතිඵලයක් තමයි රූපය ඇහැට අරමුණු වෙන රූපය. ඒ කියන්නේ ඇහැ නිසා චක්කු විඥාණයට අරමුණු වෙන රූපය කියනකොට. ඒතර රූපෙත් ඔන්න පෙර නොතිබීම හටගන්න කතාවට ටිකක් දාගන්න පුළුවන් එහෙම බැලුවා.
ඔව්.
බලන නිසානේ මෙහෙම.
ඔව්.
තේන්නේ. එකකට ඔය වගේම ඕකේ අනිත් පැත්තට ගන්න පුළුවන්. ඉතින් රූපයත් එහෙමනම් එහෙනම් ඇහත් කියන එකත් දැන් ඇහැ ගැන සඳහන් වෙන ඒවා ඉන්නේ වචන ටිකක් අනිදස්සනයි. ඇහැ කියන එක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එක හේතුවක් තමයි පවතින දෙයක් නෙමෙයි. අවස්ථාවට ඇති වෙන ආස්තාවට ඇති වෙන එක කිව්වට ඒකත් හිතට පේන ස්වභාවයක්. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණයෙන් තමයි දැනගන්නේ ඇහක් තියනවා කියලා.
හ්ම්.
සිද්ධ වෙන ස්වභාවය තමයි දැකීම කියන ක්‍රියාව පෙනින්න. එහෙම නැත්නම් ඇසි. ඊට අමතරව අපි හිතා ගන්න දේවල් තමයි ඇහක් රූපයක්. නැත්නම් කනක් ශබ්දයක් කියනේම මේ හිතෙන් සකස් කරගන්නේ. දැනීම හරි ඇසීම හරි උදව් කරගෙන
දැනගන්න
කොට එතකොට වේනවා මේවා
පුතුව වෙන්නේ
මනෝමය හිතෙන්ම සකස් කරන දේවල්. ඔකේ තරවදී අර පුතුවම දේශන කරන්නේ මේ ලෝකේ තියෙන තමන් තුලයි කියලා. නෝ ඔකටත් අහුවෙනවා. ඒකට ඇහැ හදලා තියෙන්නෙත් අපිමයි, රූපේ හදලා තියෙන්නෙත් අපිමයි කියන්නේ. සිද්ධ වෙලා තියෙන්නේ දැකීම කියන එක විතරයි. ඉතුරු දේවල් ඔක්කොම මේ සකස් කරපු සංකතයි කියන එකටත් එතකොට ගැලපෙනවා. ඇහැ කියන එක සංකතයි කියනවනේ නේද? සංකතයි පටිච්ච සමුප්පන්නයි. කතා ටික ඔය මට්ටමේ දැක්මක් එනකොට නිකන් හිතලා බලන්න. එතකොට පස්සේ කියන එකත් මේ පනෝපු දෙයක් නිසා. හරි. තියෙනවමයි කියන ගතිය එන්නේ අපිට ඇහැයි රූපෙයි මේවා තියෙනවා කියලා විශ්වාස කරන තාක්කල් විතරයි. ওই ටිකෙන් මිදෙනකොට, ඇහෙන් මිදෙනකොට, රූපෙන් මිදෙනකොට
ඊට
පස්සෙ කොට මං හිතන්නේ රහතන් වහන්සේගේ විඥානයේ සඳහන් වෙනවනේ අනිදස්සනයි කියලා. අනිදස්සන මට්ටමේදී ඔවා තියෙන්න පුළුවන් කියන එක.
රසම් ආතන් වහන්සේගේ පේන්නේ අර එහෙන් හදන රූප සටහන විතරද? චක්කු විඥානිට ගත් එක විතරද?
ඒක පේන්න පුළුවන්. ඒක තමයි පෙනීමේ. ඒ ශක්තිය අනුව මෙහෙම අපි හිතමු මේ වර්ණ ටික පෙන්වන්න පුළුවන්. අනේ තියෙන ශක්තිය අනුව එක එක සද්ද සංඥා දෙන්න පුළුවන්. හැබැයි ඒවට අදාළ රූප ගැට ගැසීමක් නැහැ.
එතකොට ඩිස්ටන්ස් එක
සද්දේ ඇහුණට සද්දට අදාළ රූපයක් සම්බන්ධ කරනවා නම් ඕක කරන්නේ මෝහයෙන්මයි කියලා පේනවා.
ඔයතුර රාතන් මහසිරු ඩිස්ටන්ස් එක පේනවා. ඒ කියන්නේ
ඩිස්ටන්ස් එක අපේ ලෝකයාර්ථයෙන් දකින්න පුළුවන්. හැබැයි ඇත්තට ඩිස්ටන්ස් එකක් පිටින්න්නේ.
පිටින්න්නේ නෑනේ.
ඔව්. ස්පේස් ඊළඟට කාලය, ටයිම් කියන ඒවා යෙදෙන්නේ නෑ. දැන් අපිට කාලයක් තියෙන්නේ අතීත, අනාගත, වර්තමාන පිළිගන්නකම් විතරනේ.
ඔහිමක නැහැ කියලා නේද?
ඒක තමයි දැන් ඒ ටික ඉන්නේ පස්සේ නිසානේ. ඒ නිසා ගිහින් අර මගේ ප්‍රපංච ගණයට ආවහම තමයි අතීත අනාගත වර්තමාන කතාවක් තියෙන්නේ. එතෙන්ට එන්න කලින් එහෙම දෙයක් කියදෙන්නේ. ප්‍රපංචේ හැදුවේ නැත්තම් අතීතයක් ගැන කතා කරන්නත් බෑ, අනාගතයක් ගැන කතා කරන්නත් බෑ. ඒ දෙක නැත්තම් ඉතින් වර්තමානයේ පිටින් නැති ගාණක් එනවා. ඒකමයි කියන්නේ අතීතය ගෙවිලා ඉවරයි, අනාගතය පැමිණිලා නැහැ. තත්ත විපස්සති මේ පච්චුප්පන්නම් තත්ත විපස්සති වර්තමානයේ ඒ තැනම විදර්ශනය කරන්න.
ඒක නටකන්නේ නැති වෙන්නේ.
ඔක තමයි මාර්ගයේදී. අතීතේ වගේ නබලලත් වැඩක් නැහැ, ඒක ඉවරයි. අනාගතේ ගැන බලලා වැඩක් නැහැ, ඒක ඇවිල්ලා නැහැ. මේ මොහොතේ සිද්ධ වෙන දේ විදර්ශනය කරන්න. මේ මොහොත මහතේ දැන් සද්ද ඇහෙනකොට ඕක විදර්ශනයේ වුණොත් ඒකට අදාළ රූපයක් ගැට ගහන්නේ. දැන් අපිට සද්දයක් ඇහෙනකොට මේ කුරුල්ලෙක් කියලා හිතුනොත් අන රූපේ සම්බන්ධ කළා. සම්බන්ධ කරපු ගමන් ඔන්න තව ආයතනයක
ආයතන
දෙකක් ගැට ගැහුවා.
මන ආයතනයයි
රූප ආයතනයයි කියලා ගහනවා. හතර සෝත ආයතනේ නිරන්දේ
ආයතන හතරයි. සෝත ආයතනේ
තියෙන සෝත ආයතනයි
චක්ක ආයතනයි.
රූප ආයතනේ කියන්නේ චක්ක ආයතනේ කොටස.
ඔව්.
මේ දෙක අපි එකට නේදන්නේ. ඔව්. අපට ආයතන තුනක් ගැටගහන. සෝත ආයතනේ, චක්ක ආයතනේ, මන ආයතනේ තුනම
සම. සෝත කරන්නේ මන ආයතනේ වැඩි. හ්ම්. දිස්සේ මන ආයතනේ වැඩි කරන්නේ.
අන්න ඒක තමයි.
හතරට සම්බන්ධ සම්බන්ධ.
දැන් චක්ක ආයතනෙන් ඇයි අපි මන ආයතනෙට එන්න ඉඩ දෙන්නේ? සෝත ආයතනෙන් ඇයි මන ආයතනෙට එන්න ඉඩ දෙන්නේ? අතන ඇත්ත දකින්න නැති හින්දා. සුතේසු තමත්තන් උනා නම්
යන්නේ නැහැ.
මනෝ විඤ්ඤාණයට එන්න ඉඩ
දෙන්නේ.
අතීත කර්මයක් එන්නේ මන ආයතනෙට. එතන ඉන්නේ ඔය ටික සම්බන්ධ
කරන්නේ.
නැත්තම් ඇහුණා. සීමේ සිද්ධිය තියෙනවා. ඇහුවේ කනෙන්ද නැත්නම් ඇහුවේ එළියේ තියෙන මොකක් හරිද? ඔව ටික මේ මන ආයතනින් කරන වැඩ.
ඔව් සම්මතය
පැත්ත පෙන්නුවොත් මෙයා ගිහින් සතා අල්ල ගන්න හින්දා එහෙම පවක් වෙනවා.
බොරු කිව්වොත් මරනවා එයා. බාර කිව්වේ මට.
කිව්වේ නැත්තම් මරනවා. ඔබ බොරු රජුරෝ නෙහන්නේ.
රජුරෝ නෙහන්නේ. දෙන උත්තරේ තමයි දැක්ක තැනට කියන්න බෑ
කිව්වා. ඔව්.
දැක්ක තැනට කියන්න බෑ.
දැක්ක තැනට කතා කරන්න
බෑ.
ඇහෙනේ දකින්නේ ඇහෙට කතා කරන්න බෑ.
ඇහෙනේ දැක්කේ කියනකොට මේ තරුණි
ඇහෙට කතා කිරීමේ හැකියාව නැහැ.
ජිරුණි ගම්මා සාපසයන් 37 කොහෙද කියලා යන්නේ. කීරේ හේවෙන්නේ ඒ වදිනවනේ. අර ආයතන දෙක ගැටෙන්නේ නැත්තම් වෙන ස්වභාවයක් තමයි.
ඔව් දැකීව විතරක් උඩා නම් එයාට කතා කරන්න හැකියාවක් නැහැ.
දැක්කේ එහෙනම් මට ඉන්නේ බයි යන්නේ.
ඔව් තෝ ජීවත්. ආයතනේ අඳුනා ගැනීමේදී ඔන්න ඔහම ලක්ෂණිකුත් තියෙනවා. අපි ආයතනේ පිරිසෙන් දකිනවා කියන්නේ දැන් ඇහෙන් දැක්ක දෙයක් වෙන කිසිම ආයතනයකින් අත්දකින්න හැකියාවක්
නැහැ.
ඔව්. තමයි ගෝචර භූමි කියන්නේ දැන්.
ගෝචර
භූමි. ඔව්. ඇහැට ගෝචරදී වෙන එක ආයතනයකටවත් ගෝචර නැහැ. අපේ තියෙන මුලාව හින්දාමයි අපි හිතන්නේ ආව. ඇහුණ දේ දකින්න පුළුවන්. ගෝචර භූමිය වල වෙනස සමතක කරනවා. හොඳ තමයි. ඉතින් ඒක අපේ ඉතින් පුරුද්ද බලවත්. එහෙන හැම සද්දෙටම අපි රූපයක් සම්බන්ධ කරලමනේ. සම්බන්ධ නොකළොත් හිතන්න බෑ. ඒ සුතේසු තවත්තන් විතරයි.
ඒ අම්බුහනේ දුනු කරේ තියන්න යන පුළුවන්. දුනු
සෝ.
දුනු
ඔකේ ඔය බුද්ධ දේශනාවක එක උපමාවක් තියෙනවා මට ළඟදී කොහොමද කියවන්න හම්බුනේ මේ මෛත් රජ කෙනෙක් හරි ඇමතියෙක් හරි මේ හොඳ මිහිරි ශබ්දයක් ඇහෙනවා. එතකොට ඉන්න අයගෙන් අහනවා මොකක්ද මේ ශබ්දය? එතකොට කියනවා මේක මේ වීණාවක ශබ්දයක් කියලා. ආ ඕක අරන් එන්න කියනවා. ඒ සැරේ ඔන්න වීණාවක් ගේනවලු. අහනවලු මේකද මේ ශබ්දේ? ශබ්දේ හුණ ශබ්දනේ ගේන්න කිව්වේ. එතකොට විස්තර කරනවා නෑ නෑ මේ මේ මේක තව දක්ෂ ශිල්පියෙක් මේක වාදනය කරනකොට තමයි අර විදිහට සද්දේ ඉන්නේ රෝවේ. මේගොල්ලන්ට බැනලා දැන් වීණාව කඩලා කඩලා හොයනවා කෝ කෝ සද්දේ. මේකෙන් නම් සද්දේ ආවේ ඔබ කොහේ ඉන්නේ? එතකොට අර සද්දේ නිසා අපි දාගන්න රූපේ උපාදාන කරන රූපේ අර වීණාව වගේ දැන්. දැන් ඔන්න ඕවා තමයි මොකද අපේ විශ්වාසය තියෙනවා දැන් මේ මේ සද්දෙටයි තණ්හාව තියෙන්නේ. හරි රස විඳින්න ඕන සද්දේ. ඒ වුණාට ඕක විඳින්න නම් වීණා එකතු කරන්න ඕන අර රූප එකතු කරන්න ඕන. දැන් මේ එකතු කරන රූප ඔක්කොම ඔය වගේ ඒවා. ඒක තමයි උපාදාන කරන්නේ.
ඒ වෙනකොටත්තේ ශබ්ද සංඥා නිරුද්ධ වෙලා නේද? ඒ අපි පණවි ප්‍රපංචයට එනකොටත් අපි නිරුද්ධ
වෙලා යනවා. අතන අර දැන් තණ්හාව එක දෙයකට තණ්හාව කරන්නේ වෙනට උපාදාන කරන්නේ වෙන දේවල්. අඩු ගානේ අරකටම තණ්හා කළා නම් ඒත් කමන ඒකම උපාදාන කළා නම් ඒක වෙයි ලබා ගන්න නේ දැන් මෙතන එකතු කරන්නේ වෙන જાති ටිකක්. කොට හොම් මුලාවකටත් අහු වෙලා තියෙනවා.
සද්දී සද්දි උපදෝන
ඉන්ස්ට්‍රුමන්ට් අපි හරි සද්ද වලට කැමති නා සද්ද ටිකේ එකතු කරන්න ඕන. එකතු කරන්නේ රූප. ඔකමයි හැම ආයතනෙම වෙන්නේ. දැන් අහෙන් දකින වර්ණේ නම් ඕන වර්ණ ටිකට නිතන්නා කරන්නේ වෙන වෙන දේවල් වලට තණ්හා කරලා හරියන්නේ නෑ නේ උපාදාන කරලා. එහෙනම් අපි කරන්නේ ඒක. අපි දැන් මේ වර්ණ සටහන හැට ගෝචර වෙන ස්වභාවය දැක්කට අපි අල්ලගන්නේ සතර මහා ධාතු. අපිට වීණාව ආසා කරන්නේ වෙන දෙයකට ඒ උඩට එකතු කරන්නේ කිසිම සම්බන්ධයක් නැති
පොතින් දෙය පේන්නේ වෙන්නේ පොතින්
නෑ
පොතින් දෙයක් නෑ
ඔව් දැන් දෙනවා ඔව් දැන් තේන දේ අල්ලන්න බෑනේ දෙයක් අවදාත් අල්ලන්න බෑ මම අපු දුරුදු වෙලා තියෙන්නේම අල්ලන්න පුළුවන් කියලා ඔය ගිහින් ඇල්ලුවොත් අහුවෙන්නේ අතර මහදාතු. අපි හිතාගෙන ඉන්නේ මේ දැක්ක දේ තමයි අල්ලන්නේ. ඔන්න ඔතන තමයි මේ මේ කියන්නේ අර ආයතන ගැට
ගන්නවා.
පවත්ව ගන්න ඕන කමක් එනවනේ ඒක තමයි භවයේ වෙන්නේ.
කර්ම භව උත්පත්ති භව දෙකම කර්ම භවයේ තියෙන්නේ. කර්ම භවෙන්නේ තේදී. ඊළඟට ඊළඟට ඒක
අහවල් එක කියන්නේ අපි අර වෙන ආයතනයකට සම්බන්ධ කිරීමක් නේ. එතන මන්නම් ඔය මේ ඒ සම්බන්ධව මම වැඩිම හිතලා නැහැ. ඔව්. සදසනහම දේශනා කරන අර කර්ම භවය උත්පත්ති භවයයි දෙකක් කියලා ඒ දෙකේ පොඩි වෙනසක් තියෙනවා කියලා. මේ කර්ම භවය කියන්නේ දැන් අපිට මේක අපි කිව්වොත් අපිට නෑ ඒ කියන්නේ කර්ම වල දැන් අර ප්‍රතිසන්දිය දෙන එක වෙනම විශේෂ එකක් කියලා. අනිත් කර්ම විපාක දෙන දැන් අතනත් ප්‍රතිසන්දියත් කර්ම විපාකයක්මනේ.
ඔව්.
ඒ වුණාට ඒක වෙනස් සාමාන්‍ය ජීවිතේ කර්ම විපාක දෙන.
ඒක
බලන්නේ කර්ම විපාකයක්ද? අර පටිච්ච සම්පදිත කියන්නේ හේතුඵලයි ඵල හේතුයි. අයිලක් කඩලා එහෙම සුදස්සන හඳුරු විස්තර කරනවා.
ඵල හේතුවක් කරගෙන ආයි ප්‍රචන්දීඥානේ
හදනවා. ඒ දෙකේ වෙනසක් තියෙනවා කියලා. මම ඒක ගැන මම එච්චරම තාම හොයලා නැහැ. ඒ මට එච්චර අවශ්‍යයි කියලා හිතෙන්නේ නැහැ මම දන්නේ නැහැ. අපිට අවශ්‍ය දෙන්නේ අපි හොයන්නේ. ඒ කෙලස් වලට නෙමෙයි.
දැන් මේ ආශ්‍රව කියනවා අපිට තියෙනවා කියලා අපි කොහොමද දැනගන්නේ? පොඩි
ප්‍රශ්නෙකින් හැලි දැනගන්න. හැපෙන්නේ ડોક્ટર ලංකාවට ආවේ කෙනෙකුගේ ආරාධනය පිටනේ. යම් කිසි රෝහලක සේවය කරා. ඒකට හෙට ඒ කට්ටිය කැපුවා. තමයි අසලයි.
පෙර ඇසුර කියලා නේ කියන්නේ ආශ්‍රේයස්ටි ආස්ට්‍රෝ වලට පෙර ඇසුර. දෙකෝ එක එක じゃ අපි ආස්ට්‍රෝ じゃ හතරක් විස්තර කරනවා නේද?
දැන් පළවෙනි දේ ආශ්‍රව කියන එකටත් ඉතින් ඔය කියපු එකේම අපි දැන් ඔය සද්ද එනකොට වතුර සම්බන්ධ කරනවා. අපි පෙර ඇසුරක් තිබුණ නැත්නම් ඕක කරන්න පුළුවන්. වතුර ගැන දැනුම පෙර ඇසුර. මේ මහතේ සද්දය ඇහුණා විතර.
ආශ්‍රව කියලා කියන්නේ දිට්ඨි සංකප්ප දෙක තමයි. දිට්ඨිය සංකප්පේ.
ආශ්‍රව જાති හතරක් තියෙනවානේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. අවිජ්ජාසව දිට්ඨාසව
කියන්නේ ප්‍රසෝපෝ කියන
ආසව ඵල වෙලා ආයෙත්
ඒක බුදුහාමුදුර ආසව කේ ඥානෙ කියන එක නැති කරයි
කියන්නේ
ආසව ක්ෂේ ආසව
ක්ෂේ ආසව ක්ෂේ ආසව ක්ෂේ ඥානෙ කියන්නේ ආශ්‍රයෙන් නැති කරලා සද්දයක් ඇහෙනකොට රූපයක් සම්බන්ධ කරන්න ඉතින් රූපයක් කොහෙන් හරි ඉතුරු කරගෙන තියෙනවා පෙර ඇසුරකින් ඉඳලා
තියෙනවා ඵල වෙච්ච දේ ආසව කියන්නේ ප්‍රසෝපෝ කියන්නේ
එකෙන අපිට ආශ්‍රව
ප්‍රදාන කරන්නේ ප්‍රසවණ
එක හිතනවා
දැන් ඒ වගේ කාමාශ්‍රව වලටද ඒ රූපයෙන්ම පේන්නේ
ඔව් දැන් කාම ලෝකේ දේවල් සම්බන්ධ කිරීම තමයි කාමාශ්‍රව
බාහස්ත්‍ර
ලෝකයට ඇති රූපණේ සම්බන්ධ කරන්නේ කාම ලෝකේ කරන දේවල් කාමාශ්‍රව
බාහස්ත්‍ර කිපොම එක භවයන්ට තියෙන
ඒකට මොකද කියන්නේ මම නෑ ඔය චරම
දෙවි දෙවියෝ උපදින්න දින
එතන බබාස්රෝ කියනකොට දැන් කාම ලෝක වලින් මිදෙනකොට ඊළඟට ඉන්නේ අය රූප ලෝක කියනකොට තමයි කියන්නේ රූප අරූප දැන් භූමි තුන තියෙන්නේ කාම භූමි රූප භූමි අරූප භූමි කියලා එහෙම දෙයක්ත් තියෙනවා එකක් සමහර විට පස්සේ ප්‍රයෝජන වී අභිධර්මයේ සඳහන් වෙන දෙයක් දැන් කාම භූමියේදී අපිට මේ ආයතන 12ම තියෙනවා ආයතන දෙකට කඩලා ගත්තා චක්ක ආයතන රූප ආයතන ඉන්දියට ගත්තා 12 ආයතන
මතින්
ඊළඟට කාම භූමියෙන් රූප භූමියට යනකොට ඔතනින් ආයතන අඩු වෙනවා 6ක්
මුත කියන එක
මුත කියන එකට අයිති වෙන ආයතන තුන තමයි අයින් වෙන්නේ. කාය ආයතනේ රස දැනෙන ජීව ආයතනේ නාසය. ගාන ආයතනේ මේ දෙක දෙක හය. ඒ කියන්නේ මුත කියන ටික තමයි අයින් වෙන්නේ. කාම භූමියෙන් රූප භූමියට යනකොට. රූප භූමියෙන් අරූප භූමියට යනකොට ඔය දික්ක සුත දෙකත් අයින් වෙනවා. හයි කණයි කියන ආයතන මන ධම්ම විතරයි ඉතුරු
වෙන්නේ
විඤ්ඤත විතරයි ඉතුරු වෙන්නේ අපමයි දැන් අර මොකද බව කියන එකෙත් එනවනේ කාම බව රූප බව රූප බව කියලා ඒ මට්ටමෙන් ගන්නකොට හැම ආයතන වල රළු ස්වභාවයේ අඩුවීමක් තියෙනවා රළු මායතන තමයි මුතේකට අහු වෙන්නේ. ගැටෙන දැනෙන. නෝ. ගතිය. දැන් ඒ කියන්නේ ළඟ ගෑවෙන්න මො. දැන් අපි කනේ ශබ්දේ ටිකක් දුර තියෙන ශබ්දෙකුත් අහන්න පුළුවන්. ඔව්. ඒක ඊට වඩා සියුම්. එහෙන් පුළුවන් ඊටත් වඩා ඈත, ඒ කියන්නේ කණේ ගැටෙන මට්ටමවත් ඊටත් වඩා සියුම් ඇහැ කියනකොට සුත කියනකොට ඒත් රූප ගැන දැනගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මන කියනකොට ඒ ඉරටම වඩා සියුම්. ඒ කියන්නේ මේ බාහිරයක් අවශ්‍යම නැහැ. ඒ රූප හදා ගන්න පුළුවන්. තේරෙනවා දැන් මුලින්ම ඇඟේ ගැටෙන්නම ඕන. මුත කියන ස්වභාවයයි. සුත කියනකොට ක්‍රිකට් එකක් ඈත වගේ. දැන් ඒ සියුම් වෙනවා ඒක. ඊළඟට දික්ට කියනකොට ඊටත් වඩා සියුම්. මේ ඇහැට දැනෙන්නේවත්
නැහැනේ.
දැන් සුත කියනකොට කනට පොඩ්ඩක් දැනෙන පුඩි සියුම් ගතියක් තියෙනවනේ. ටිකක් තද සද්දයක් ඇහුනොත් එහෙම ටිකක් ඉන්න අමාරුයි. ඇහැට එහෙමත්
නැහැ.
ඇහැ නිකන් අර කණ්ණාඩියේ මට්ටම විතරයි. ඔව්. මේ බාහිර එකේ බලපෑමක් ඇත්තෙම නැහැ ප්‍රතිබිම්බය හදන්න. දැන් හිත කියන එක ඊටත් වඩා එච්චර ඇහැට තරම්වත් දැනීමක් නැහැ. මේ බොහොම අන්න එහෙම සියුම් වෙන මට්ටමක් වගේ තියෙනවා. රළු ඕලාරික ගතිය අර සුකුම වෙලා සුකුම වෙලා සියුම් වෙන්නේ. ඔව්. එහෙම ස්වභාවිකුත් තියෙනවා. එතකොට මේ භවසව කියන එක දැන් මට නිකන් මගේ උඩුවට එන්නේ අර පවත්ව ගන්න තියෙන ආසාවක් වගේ. දැන්
අපි මෙරේ කැමතිනේ.
දැන් අපි හිතමු දැන් අපි ඒකත් පවත්ව ගන්න තියෙන ආසාවක්නේ. ඊළඟට දැන් ආයතනයක් අපිට පවත්ව ගන්න ආසයි. හැට පැවැත්මක් දෙන්න
හදන්නේ.
එහෙන් දකින්නයි කැමැත්ත තියෙන්නේ, තණ්හාව තියෙන්නේ. ඒ වුණාට ඒ සඳහා අපිට මෙහෙම පවත් ගන්න
ඕනේ.
ඒකට බාහිර රූපත් පවත්ව ගන්න ඕන. මේ අත්දැකීම ගන්න. අර වීණාව එකතු කරනවා වගේ තමයි. අහන්න ඕන ඒකේ හඬ සද්දේ. සද්ද
කියනවා.
එකතු කරන්නේ වීණාව. එතකොට පැවැත්ම දෙන්න ඕන අපිට වීණාව. වීණාව තමයි ආරක්ෂා කරන්නේ. සද්ද නෙමෙයි. ඒ වගේ මේ ශරීරය තමයි අපි ආරක්ෂා කරන්නේ. මේ ශරීරය ආරක්ෂා කරන්නේ වෙන හේතුවක් හින්දා. තණ්හාව ශරීරයට නෙමෙයි. මේ මස් දෙඩට කිසිම තණ්හාවක් නැහැ. ඒ වුණාට මේකට තමයි මේ උපාදාන කරන්නේ. අර තණ්හා කරන එක වෙන පැත්තක තියෙන්නේ. මුලාව හින්දා
ආරක්ෂක හමුදාවත් යුදාමුදා මුලස්ථානයේ ආසක් ආරක්ෂා කරන ඕනම ආරක්ෂා කරලා එළියට ගිහින්. එළියෙන් එන හතුරුනේ බලන් ඉන්න අන්න ඒ උදාහරණ මම දැක්ක තියෙන. එළියෙන් කවුදද කියලා බලන් ඉන්න.
ඕන ඉදිරි වලල්ල
මේක ආරක්ෂා කර දෙකට අර හින්.
ඔව්.
ඒ වගේ දෙයක්. ඔව්. කරන්න ඕන එක.
ඔව්. එතකොට කාම භව කියන්නේ නිකන් මං කියන්නේ මේ මගේ තියෙන නිකන් අදහස් පැවැත්මක් දෙන්න.
ඔව් පැවැත්මක් දෙන්න.
ඔව්. ඒකතර අරකේ කොටසක්ම තමයි.
හ්ම්.
හැබැයි අපිට මේ පැවැත්ම දෙන්න ආසාවක් නිකන් තියෙනවා.
මේ මොහොතක්
භවයක් සකස් වෙනුනේ. ඔව්. මේ මොහොතේ වුණත් අපි අර ජීවත් වෙන්න ආසාව කෙලින්ම ගන්න පුළුවන්.
සාධාරණ මේ වෙලාවේ මේ
තියෙන බව.
අන්නේ බව තමයි ගන්න.
නිකන් ඔය මොකක් හරි තියෙන බවක්
අපි කරුම් ගන්නේ වැරුණොත් අපේ
අතේ තියෙන බවක් තිබුණොත් නේ අපිට ඉතුරු වැඩ ටික කරන්න පුළුවන්.
සංසන්ද විඥානයක් ඉතින් හැදෙව මේ දැන් මේ සාකච්ඡාව තුල තියෙන මේ බව දැන් මේද විශ්වයේ මොහොතේ බව කියන්නේ බව කියන්නේ තේරුම ඒක තියෙන බව පවතින බව වගේ තේරුම් ගන්න
ඕක මං ගන්නවා අර
විශාල හාලෝකයක් ගැන තියෙන බවයක් ඒක හැදෙන පස්සේ
තියෙන බව කියන එකේදී අර දැන් අපේ හැමතිස්සෙම අවිද්‍යාවයි මුලාවයි එක තමයි මේවා යෙදෙන්නේ. අර දැන් මම කියන උපමාව බල්ලා වතුරට එබෙන බල්ලාගේ ගත්තාම දැන් ඌ මුලින්ම එනවනේ බල්ලෙක් ඉන්නවා කියන දෘෂ්ටිය එනවනේ. දෘෂ්ටිය ඇවිල්ලා නිකන් ඉන්නේ නැහැ. ඒ ඉන්න බල්ලව තියෙන බවක් පිළිගන්නවා. මෝ කලිනුත් ඉඳලා තියෙනවා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා පැවැත්මක් දෙයක්. ඒ බව එක්ක තමයි ඊතුරු කෙලස්සේ
දෙන්නේ. ඔව්. ඒකේ
බබේ අනාගතේ මෝ ඉස්සරහට ඉන්නවා කියන අදහස එක්ක තමයි මට මොකක් හරි කරදරයක් කරයි කියලා තරහ අරන් මගේ වල්ලා ගණී හැරි මොකක් හරි ඔය හින්දානේ පුරන්න වෙන්නේ.
ඔව්.
හරි. පැවත් පවතින බවක් අදහසක් එන්නේ.
නැත්තම්
බල්ලෙක් දැක්කට ඕක පවතින්නේ නැත්තම් අපිට ඒක හිතන්නවත් දෙයක් නෑ.
ඒ උපම හරියට ඒක තමයි. ඉන්න බව.
ඔව් ඉන්න බව.
ඉන්න බව. ඒක කන්හාවත් එක්ක හිතන්නව උපාදා.
එතකොට ඉන්න බව දෙනකොට අපි දන්නේ මෙතන වියදුනා විද්‍යාව. දැන් බල්ලා දන්නේ නෑ මේ අවිද්‍යාවෙන් හදපු එකක් කියලා.
අවිද්‍යාශ්‍රවේ
තමයි. අවිද්‍යාශ්‍රවේ, දිත්‍යාශ්‍රවේ දෙකම තියෙනවා.
ඔව්
තියෙනවා. ඊට සක්කාය දිට්ඨියට තෙරෙස්සුලු. දැන් මාව සන්තෝෂ කරන තමයි අර දැන් මේ පැවැත්ම අනිත් පැත්තට දැන් උදව් කරගන්න.
සම්මා
දිට්ඨිය. ඔව්. එතකොට එතන දිට්ඨි අවිජ්ජා දෙකම
ඉඳලා.
ඒක මට පෙනුනේ අර බල්ලගේ උපමාවෙන් දැන්. මොකද අපි ගත්තහම අපිට හිතෙන්නේ අපි මේ මුලාවෙන් හදාගත්තු දේවල් ගැන කතා කරනවා කියලා. තියෙන දේවල් ගැන කතා කරනවා කියලා
හිතෙන්නේ.
අරකෙන් පේනවා ගෙලින්ම මේ අවිද්‍යාවෙන්ම හදපු බල්ලෙක් වනේ. ඌට නෙපා දීලා තියෙන්නේ. මූ ඉස්සරහට හිටියොත් මට කරදරයක්. අවකනේ තරහ ගන්න හේතු. නැත්තං අර දැන් ඔන්න ඔතන ආයි අර නිත්‍ය සංඥාවට යන එක. තව පැත්තකින් ගත්තොත්.
උනේ තොරේ ගාස්ත්‍රයක් වෙලා
උනේ. ආස්ත්‍ර.
ඔව් ඒක පැසෝමනේ ගිහිල්ලා මතක් කරලා අර උබන්නු දෙහිද්දෝ අයියෝ.
ඒකත් තිබ්බා. ඔතන ආයි. දැන් ওই ටිකේ තියෙනවා එකකට එකක් සම්බන්ධ. අවිද්‍යාව නැති පුරා නම් ඔය එකක්වත් තියෙන්නේ
නැහැ.
ඒක නේ. රහත් එකකට දැන් අවිද්‍යාවනේ අන්තිමට නැති වෙන්නේ. අවිද්‍යාව මත තමයි ඊටු ටික ගොඩ නැගෙන්නේ. අර ගහේ බලවත්. ගහව හැදෙන්නේ ඌව මත තමයි ඊටු ටික සේරම අපිට පේන්නේ වැඩුණ ගහ. ගහේ තියෙනවා. අවිද්‍යාව එකපාරට දකින්න අමාරුයි. බැයි මුලින්ම ගහ කැපුවොත් ගහ ඉවරයි. විද්‍යාව නැත්නම් ගහක් පිටින්න බෑ. වැ අපිට පාර්ථ කරන්න බැරි ඉඳ ඉස්සෙල්ලා අතු ටික කපලා ඕහොම එන්න ඕනේ ගහ කපන්න. මේ මූලික වෙය දෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව මත ඉතුරු
සියති.
දිට්ඨි එන්න පුළුවන්. දිට්ඨාසව, භවසව, කාමසව. ඒ රළුම අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මට්ටමේ තමයි ඉන්නේ කාමාසව. කාම ලෝකවල. හැබැයි ඒක රළුම මට්ටම. ලේසියෙන් මිදෙනකොට තමයි අනිත් රූප මට්ටමට යනකොට තමයි ඒ භව කියන එක ගැන ටිකක් හිතා ගන්න පුළුවන්. දැනෙන ගතිය ටික ටික මං කියේ ආයතනවල සියුම් වෙන ගතියෙන් යනකොට අපිට රළුම එක තමයි කඩන්න ලේසි. ඒ කියන්නේ වැඩියෙන් අපිට දැනෙන දේ. දැන් ඔකේ මම තව අත්දකපු දෙයක් අපි කියපු දෙයක් තමයි දැන් අපි භාවනා කරනකොට මුලින්ම S2 වහගන්නවා. හැබැයි ඒක සියුම්ම දේ තමයි අපි වහගන්නේ. ඊළඟට සද්ද එක්ක තමයි මේ ටැකල් කරන්නේ. සද්දවලට හිත යන එක නවත්තන්න. ඔක උත්සාහ කර කර ඉන්නවා. ඒ වොම ඉන්නකොට ඇවිල්ලා මදුරුවෙක් කෑවොත් එහෙම භාවනාව ඉවරයි. අරවණක් නවත්ත ගන්න පුළුවා. මේක කෙලිබ්බ භාවනාව කඩනවා. මුතකියද එකත් එක්ක ලේසි නෑ අර වගේ මේ කියන්නේ කාමාශ්‍රව කඩන එක මේ හරිම අමාරුයි. ඒක නිකන් අපිට දැනෙනවා වැඩි නේ ළඟම තියෙන ඒවා. ඒගයි මිතරේක ටිකක් අමාරුයි. හැබැයි අපි කරන්න පටන් ගන්න හදන්නේ අනිත් පැත්තෙන්. ඉස්සලා සාල ඊළඟට සද්ද. ඒකත් වැඩ කරනවා වුණාට මේ වුණාට. දැන් සමහරවිට සද්දයක් ආවට අපේ භාවනාව කැඩෙන්නේ නැහැ. වාඩිලා ඉන්නකොට. දැන් අදයි ඊයේ මං වාඩිලා භාවනා කරනවා. ඉතින් මේ එයක් ඇවිල්ලා කියන ඔන්න තේ එක හදලා තින්නේ බොන්න. ඒක සද්දේ ඉන්නේ. ඒ අර බත් එක බෙදලා. මේ වඩිලා භාවනා වින්නේ. ඉතින් ඒක ඇහුණාට ඒක ගණන් ගන්න එතකොට කන්ටිනියු කරන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ අර මදුරෙක් කෑවනම්
ඊට වඩා
මේක ටිකක් කැඩෙනවා වැඩි.
පීඩාවක්
නෑ, ඒක පීඩාවම නෙමෙයි. මේ මොනිදා සමහත්තයා. පීඩාව තියනා නැතුව නෙමෙයි. මම මේ 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 ඒක හොඳට අත්දැක්කා මේ දැන් ඔය මදුරුවට අපි මේ අවුරුදු 10කට 15කට කලින් ඔච්චර බය නැහැ. ඩෙන්ගු ගැන අහන්න කලින් එහෙම මදුරුව කද්දි කිසි ගාණක් නැතුව ඉන්න පුළුවන්. මේ හිතෙන් හදාගත්තු කෙලස් ටික ඔය යන්නේ සංචේතන මදුරුවෙක් කන එක ඔය වේදනාව කියන එක මොකද්ද මේ මදුරුව ගැන එක. මම අපි එදා පුල් මුඩේ ගිහිල්ලා සනසුරාදා අපි ගියා පොඩි ආරණ්‍ය වල වැඩකට. එතන ඉන්නවා මේ දැන් අලුතෙන් හදන තැනනේ. හරි විසයි කඩි වගේයක් ඒ. දැන් කට්ටිය කඩි කාලා අපේ අක්කව කාලා පිටිමිලා තෙල් හොයනවා ගන්න. මේ තව අය හොම හොම රොම මේ ඇත්තටම හරි විසයි මාවත් කෑවා. ආව එකෙක් කෑවා ඉතින් තන වේදනාවක් තියෙනවා. ඉතින් වේදනාව දිහා මම ටිකක් බලන් ඉඳලා ඊට පස්සේ මං ගණන් ගන්න නැතුව ඔගේ අනිත් ඒවා කරනකොට ඕක මතක නෑ දැන්.
සක්‍ර දෙවිඳුර වගේ කෑවේ කියලා හිතන්න.
ඔව් තාත්තා ඉඳන් කියලා ඔය චක්‍රවර්ති රජවරු තමයි ඒකයි ඔච්චර විස කියලා. ඇත්තට විසයි මේ කියන්නේ. දිමිලා එනවා. මේ කාරි මගේ දෙන්නෙක් විතර කෑවයි. කකුලි සුලංගිල්ල හරි. පස්සේ ඉතින් මේ දැන් අරගොල්ලෝ දාන එනකොටත් දැන් මේක පැය ගාණක් ගිහිල්ලත් ඉතින් තාම රිදෙනවා අරව මේවා ඉතින් මිලා ඇවිල්ලා. දැන් වැඩේ තියෙන්නේ ඕක මම බැලුවා දැන් මේ මට ඉතින් එච්චර ගාණක් නැහැ. මේ වුණාට පස්සේ හැබැයි හිටපු ගමන් රිදෙනවා. අමතක වෙලා තිබිලා ආයේ හිටපු ගමන් රිදෙනවා. බලනකොට මේක මතක් වෙනකොට තමයි මේ රිදෙන්නේ. අපි වෙන කතාවක ඉඳකොට දන්නේ නැහැ මෙහෙම දෙයක් තියනවාද කියලා. ඔව්. ඒකට මේකට මේ මේ අවධානය ගියාම තමයි ඒක දිහා ඉතින් මම දන්නේ නැහැ මට නෑ ඒක. එක්කෝ ඉස දැනෙන්නේ නැහැ මොකක් හරි එක්කෝ වේදනාව ගැන බලලා හරි කොහොම හරි එච්චර ඒක අල්ලන්නවත් හිතුන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා මොකක් හරි මම ඔය මූණ හොදනකොට කොහොම හරි කකුල පොඩ්ඩක් අල්ලලා බැලුවහම මෙන්න ඉදිමිලා ටිකක් රිදෙන ගතියකුත් දැනෙනවා මේ අල්ලනකොට. කියන්නේ එහෙම විසක් තියෙනවා. මං ඉතින් මං ඕමකුත් නැහැ. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා යනකොට ඔක බහැලා ගිහිල්ලා දන්නේම නැහැ නේ. දැන් එතන ඉතින් ඔතන පෙනුනේ මේ අපේ හිතත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා මේකට. ෆිසිකලි දැනෙන පීඩාවකුත් තියෙනවා. හැබැයි ඒ පීඩාව නිකන් ගණන් ගන්නවත් බැරි සැලකිය යුතුවත් නැති තරම් මට්ටමක එක.
ඊට
වැඩි ඉතින්. ඔව්. දැන් මං ගිහින් ඔය කෑවට ඉතින් තෙල් ගන්න අරවා මේවා හෙව්වේ නෑ. එතන වෙයි ගන්න තියා අපි දැන් අර මං ගියේ මහා දුෂ්කර තැනකට අලුතෙන් හාමුදුරු වෙනමකුත් එතන නවත්තන්න ගියේ හදලා. ඉතින් අපි අපිට මග එනකොට හාමුදුරුවෝ කිව්වා ගෑස් ස්ලිපයි ඉන්දරේ අරන් එන්න ලන්තෑරුම් ටිකක් එහෙම අරන් එන්න. ඉතින් අපි ඒවා අරන් ගියා. දැන් මේ ඒගොල්ලොත් අරිසිමලේ එතනින් බඩු ටිකක් අරන් ආවා. අපෙන්ට ගිහාමයි දන්නේ දැන් භූමි තෙල් නැහැ. ලන්තෑරුම් තිබුණාට. අපිට කිව්වෙත් නැහැ.
ගෙන්නේ
නේ. පෑ වෙනකොට ඉතින් කරුවලේ ඉන්න වෙන්නේ. ඒකට ටෝච් දෙකක් දෙකෙද ගෙනිච්චා. ඊළඟට බැලුවා දැන් අර දැන් කඩි ටිකක් මේක ඇතුළට එනවා. මං කිව්වා මෙතන භූමි තෙල් ටිකක්වත් දැම්ම නම් හොඳයි කියලා. ඒක ඒව මුකුත් නැහැ. මේ උන් ඒ දොරක ගුලක් හදාගෙන දොර ඇතුළේ තමයි ගියේ. තේන්නවා ලොකු රංචුවක්. මේ ඒ වයිද ඉතින් මං කිව්වේ දැන් ඔබ රිෆ්ලෙක්ට් කරනකොට ඇත්තටම අපි මේ පීඩාවක් කිව්වට මහ ලොකු පීඩාවක් තියනවාද කියන එක ඉතින් ටිකක් හිතලා බලන්න ඕනේ. ඒක අර හිතන මට්ටමේ අනුව තමයි. සමහරු ටිකක් ඕක හින්දා වෙන කිසිම වැඩක් කරන්න බැරි කාරට වැටුණා. දැන් ඒ ගන්න තෙල් හොයනකොටත් අන්තිමට ඉතුරු වෙලා තියෙන අර පොල් තෙල් ටිකක් විතරයි තිබුණේ. දැන් ඒකෙන් උම පොල් තෙල් පානක් පත්තු කරගිර තමයි ඒ අපි ඉද්දිනම් කරවල තිබුණ නැහැ. දැන් අර ආමුදුරුන්ට ඉන්න වෙන්නේ ඒකෙන් විතරයි එදා එලි වෙනකම්. තැන් තැන් වල දැන් ටික ටික කුටි හදනවා ආමුදුරුන්ට ඉන්න. භාවනා කරන ආමුදුරු නා බොහොම දුෂ්කරයි. ලක හොඳයි තෙන් උදව් කරන්න පුළුවන් නම් වෙයිතින් ඒවයි දැන් කටින එහෙම කට්ටිය දැන් බාර ගන්නවා ගිය සැරේ අපි දැන් තුනක කොහොම හරි යන්තම් කළා දැන් මේ සැරේ පස් තනක් හය තනක් විතර එනවා දැන් අලුතෙන් උත්නවනේ ඒවත් වගේ හිතලේ අමුතු කිව්ව දැන් එක එක්කෙනා කිව්වා මේ ඊළඟ කටිනේ බාර ගන්නවා මොකද ඊට වඩා ඉතින් ඒ වටිනවා ඒ තැන් වලට නැහේ එක්ක ගිය සුදුහාමුදුරු කෙනෙක් එක්කෙනෙක් අපි ගිය සැරේ වස්සාරාධනා කරලා ඒ වෙන තැනක ඉඳලා ඒ හාමුදුරු තමයි අතෙන්ට යනවා කියලා. ඉතුන් නමක් ගිය මුලින් දෙනමයි එතන ඉන්නවා කිව්වේ කොහොම හරි මේ හාමුදුරුයි ජර්මන් හාමුදුරුයි අපේ ලංකාවේ හාමුදුරු කෙනෙක් ගියා එතන ඉන්නවා කියලා. පස්සේ මේ එක සුදුහාමුදුරු මේ බ්‍රිටිෂ් එක්කෙනා කිව්වා එයාට කොළඹට ගියොත් හොඳයි කියලා අපිත් එක්ක ආවා. අනිත් දෙනම නැවතුනේ එතන. ඉන්නකොට ඉතින් මොකක් නෑ ඉතින් කැම ටික හම්බ වුණොත් තියෙනවා අලියේ නෑ එහෙම ඒ කැලි
ඔව්
ඒක පින් ස්වාමීන් වහන්සේ පින්නපාතය යන්න
පින්නපාතය යන්න තනන්නේ නෑ ඒ
තරම් දුරයි ඒක නෑ එතන ඒ ටිකක් ඈතෙන් කිලෝමීටර් 3ක් විතර එහායින් තිබුණා අර සිවිල් ආරක්ෂක කට්ටිය මොනවාද
මේ
මේ එකක් ඒගොල්ලෝ ඔව් දානේ අරන් එන්න කියලා සාමාන්‍ය එක වේලාවෙන් ඉතින් මේ ඔයගේ හාමුදුරුවෝ ගන්න. ඊට පස්සේ ඉතින් අර තේ ටිකක් එහෙම හදාගන්න තමයි අපි අරක ගිහින් දුන්නේ.
අර කේපර ධම්මගවේෂී හාමුදුරුවෝ පිටපතෙන් එක වේලයි. හාමුදුරුවෝ සනින්නේ
නේ. අදට ඉන්න අංගපත තියෙනවා. මම දන්නේ නැහැ මේ එක වේලේ කතාව මම ඒ වගේ.
මම මේක දන්නා. ඒ කාලෙම දන්නා. මේ හාමුදුරුවෝ අනිත් එක මෙහෙ දාන්න ගන්නේ නැහැ. ඒ කාලේ ස්ථානයට ගේන මේ දන්කාර කට්ටියකින් දාන්න ගන්නේ නැහැ. පිටපතම කරගෙන
ආවේ. එහෙම ඉන්න හාමුදුරුවෝ අර
අපි ළඟටත් එනවා.
පිටපතම. එක හාමුදුරුවෝ කෙනෙක් කර මේ දවස්වල මැදවච්චී කලේ ඉන්නවා අර හාමුදුරුවෝ කෙනෙක් අපේ ලංකාවේ හාමුදුරුවෝ. එතෙ තින් එක වේලක් ඔය ඇතට ගිහිල්ලා පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා එකවලඳලා ඉන්නේ. ඉතින් ගපත බැලුවම හොඳට තියෙනවා. එන වැඩවල ඒ දෙන්න ඕන වුණහන් ඒවත් කරනවා, කුටි හදනවා, රව ඒවා. පහන්සේ වෙන ඒවත් කරනවා. ඉතින් ඒත් අර විදිහට තමයි ඉන්නේ. ඒකෙනුත් පේනවා මේ ශරීරයේ කොච්චර හිතට සම්බන්ධද කියන එක. මම ඒකට ගෙන්න තමයි ඔය ටික ටික කිව්වේ දැන්. දැන් මේ දැන් එක පැත්තකින් අපි බැලුවම ওই මුත කියන එකෙන් මිදෙන්න පුළුවන්කමකුත්
තියෙනවානේ.
හ්ම්. මේ ශරීරේ නිකන් අතහැරිය මට්ටම. අපි සමාධියෙන් ධානා වඩන කොටත් අර රූපාවචර ධානා මට්ටම වෙනකොට කාම භූමියෙ මිදීමක් වගේ. ඒතකොට කය ඔච්චර මේ පීඩාවක් නැහැ ඒක. කියන්නේ දැන් ධානයක ඉන්නකොට ඇවිල්ලා මදුරෙක් කෑවට වන් එතන ඉච්චර එක ගණන් ගන්න තරම් එකක් වෙන්නේ
නැහැ. දැන් දැනෙන්නේ
නැහැ. ඔව්. පොඩි දැනීමක් තියෙනවා. රූපාවචරයකදී පොඩි සියුම් දැනීමක් තියෙනවා. අර ඒ වුණා නවත්තන්න හිතන්නේ
නැහැ.
ඒ මට්ටමට එන්නේ නැහැ. ඒක අර කාමාවචර මට්ටමින් මිදිලා. එලා ඉන්නකොට. ඔව්. ඊළඟට අරූප මට්ටමට යනකොට කොහෙත්ම නැහැ. ඉතින් හිත විතරයි ඒකේ කාවිවි ඉන්න පුළුවන්. දේවයින් පෙන්නන්නේ මේ කය කොච්චර හිතට
සම්බන්ධද.
අපේ අවධානය යෙදෙනකොටමයි මේ අනවතන දකින්න ඕන තව දෙයක්. ශරීරය කියන එක දැන් එහෙන් දකින රූපේ දකින මොහතෙන්න් හටගත්තේ. මම බලන්න මේ ශරීරයේ තියනවා කියලා දැනගත්තේ කොහමද? අපි එහෙන් දැකලා නම් දැනගෙන තියෙන්නේ ඒ දැනගන්නේ දකින මොහතට විතර. අපිට සහගෙන ඉන්නකොටත් කොහොමද මේ ශරීරයක ස්වභාවයක් දැනෙන්නේ? දැනීමක් හින්දා කියන්න පුළුවන්. ඒ දැනීම තියෙන තැන විතරනේ ඒත් දැනෙන්න ඕනේ. මුළු ශරීරයක හැඩයක් කොහොමද වෙන්නේ?
ඒක සංයෝජන ධර්ම නිසා
මේක. ඈ? ඒක හිතලා බලන්න. ඉතින් කොහොමද මේ ශරීරේ තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ? මගේ ශරීරයේ මෙහෙම ස්වභාවයක් අපිට හිතෙනවානේ ශරීරය කියනකොටම. මොන වගේද කියලා. ඇයි එහෙම හිතන්නේ? කොහටද පේන්නේ? හිතටනේ පේන්නේ. කොහොමද පේන්නේ? කොහොමද දැනගත්තේ? දැන් ඔය එක්ස්පීරියන්ස් කරලා ඇති මේ ළඟදිත් එක්කෙනෙක් කිව්වා රයි කෙනෙක්ගේ මේ කකුලක් කපලා.
ඔව්.
දැන් මෙයාට ඒ වුණාට දැන් කකුල කහනවලු. කකුල දැන් කපලා වෙන් කරලා ඉවරයි. කකුල කහන්න කියලා කියනවා.
ඔව්.
අර කහන්න බෑ මේ අනිත් අය කියනවලු. කහන්න කියලා. ඒවයි තියනවනේ අර මිරර් ඉමේජ් එක අරන් පෙන්නලා කහනවා කියලා පෙන්නලා එහෙම කරහන් තමයි මෙයාව හරියන්නේ. ඔන්න කකුල ගැහුවා කියලා සමහරවිට. ඔව්
ෆැන්ටම් ලිම් සින්ඩ්‍රෝම් කියලා කර මෙඩිසින් වල කියනවා.
ඔව්. ওই සින්ඩ්‍රෝම් එක අපිටත් තියෙනවා. මේ ශරීරේ හදාගෙන ඉන්නේ ඕකෙන්.
ඕකෙන්. ඒ සම්යෝජන ගම් නිසා මේක තියෙන්නේ මේ කොමාරි අපේ.
ඔය ටික සම්බන්ධයි. ඉතින් මන් නම් දකින්නේ මේ ආයතන වල මුලාව.
මුලාව කියන්නේ ශරීරේ ආයතන තමන්ගේ කයි තමන්ට පේන්නේ නැහැ කියලා කියන්නේ. පේන්නේ
නැහැ කියලා නේ කියන්නේ. නැ මෙහෙම ඉතින්. පේන දේ
ඔව්.
තියෙන්න පුළුවන්ද?
පේන දේ තියෙන්න බැහැ.
කය තියෙන්නේ කොහෙද?
මට තාම තේරෙන්නේ නැහැ සුදස්සන හම්දුරු කියනෝනේ.
ඔව්. පේන දේ නෙමෙයි තියෙන්නේ.
ඔව් ඔව්. දැන් අපි කය මේ කියලා අපි මෙතන තියෙන්නේ බාහිර මේ දෙයක්
නේ. දැන් මෙහෙම අත බැලුවොත්.
ආ
ඉස්සරහට අරන් ඔයාගේ අත දිහා බලන්න.
ඒක බාහිරයි
නේද? මගේ අත දිහා බැලුවොත් නම් කියන ඕක බාහිරයි කියලා. ඉතින් ඔයාගේ අත දැක්කත් ඔයා ඇහැට බාහිරයි.
බාහිරයි. ඔව්.
එහෙමද? ඉතින් ඔක කොහොමද මගේ කියන්නේ?
ඔව්
නේද? ඇහැ එළිය දෙයක් මගේ කියනවා. ඇහැට සාපේක්ෂව බාහිර දෙයක් නේද කියන්නේ?
ඔව්.
මේ බාහිර දෙයකට නේද මගේ මම කියලා කියන්නේ. ඒක තමයි මම කියේ හොඳට බලන්න කියලා. දැන් කය කියන එක දැනගත්තේ කොහොමද? අතක් තියනවා කියලා දැනගත්තේ කොහොමද කියන එකෙන් පටන් ගන්න.
ඔව්. දැන් අපු ආයතන නියෝනේ අපිට කායය
කියන්නේ ආයතන නැතුව අපිට දැනගන්න විදිහක් නැහැ. අපි මොනවා හරි දැනගත්තා නම් ආයතන හරහා. ඔව්.
කායය
ඇතුළේ කොයි ආයතනින්ද දැනගත්තේ? එක එක අරන් කඩන්න ඕන.
අත කියලා දැනගන්නේ
කායය ඇතුළේ. එහෙන් දැකලා නම් අතක් තියනවා කියලා දැනගත්තේ.
ඔව්.
එතකොට දාන්න ඇහැේ ස්වභාවය මොකද්ද?
ඔව්.
ඇහෙන් පුළුවන් ද එළියේ තියෙන දේ දැනගන්න. දැනගත්තු දේ පවතිනවද?
ඔව්.
එතකොට ඒකෙන් කඩනකොට ඇහෙන් දැකලා දැනගත්තු දෙයක් වෙන්න බෑ.
ඔව්.
ඇහැට මුලාවුණ හින්දා තමයි දැනගත්තා නම් දැනගන්නේ.
ඔව්.
ඒ වගේ ඕකෙයි එහෙනම් මේ කාය දැනීම නිසානේ දැනගෙන
තියෙන්නේ.
දැනීම කියන්නේ තව අර වගේම ආයතනයක්. ඒක පිරිසිඳ දකිනකොට එකෙන් ගන්න ඒ වයිනුත් මිදෙනවා. දැන් හැ පිරිසිඳ දකිනකොට තමයි එහෙන් දැනගන්න රූප වල මුලාවෙන් මිදෙන්නේ. ඔය මුලාව හොඳට ඔක බලනකොට පේන්නේ. කොහොමද මේ ශරීරය පිහිටන්නේ? ලෝකේ පිහිටුවා වගේම තමයි ශරීරෙත් පිහිටලා. අවිද්‍යාව ඒ මුලාව තනිටින් අරකෙනන් එන්නේ අවිද්‍යා කර්ම තණ්හා අරවමයි වටික ඒ වුණාට මන්නම් දකින්නේ ඔගේ අවිද්‍යාව නිසාමයි මේ බාහිර දෙයක් කියන තැනක ඉන්නේ. අපි දැනගත්තු බාහිරද?
බාහිර දෙයක් තියෙනවා කියන්නේ.
තියෙනවා කියන්නේ. තියෙනවා කියන එතන දෘෂ්ටියට ආවේ නැත්නම් ශරීරයක් තියෙන්නේ කොහොමද?
එතන අවිද්‍යාවයි දෘෂ්ටිය දෙකම යෙදෙනනේ.
එකම ඒක තමයි දැන් අවිද්‍යාව යෙදෙනකොට ඉදුරු ටික ඒවයි ඒක ඒවා වෙන්න පුළුවන්. ඔය අර ඉස්සෙල්ලත් එහේ මේවා සංයෝජනද කියලා. දැන් සංයෝජනත් එක්ක ප්‍රධාන එක ඉතින් අවිද්‍යාව මත අනිත් ටික හැදෙනවා. එකකට අහු වුණා කියන්නේ උතන සෑහෙන දෙයක් තියෙනවා නේද?
දැන් නිර්ගාමීනි දෘෂ්ටිගත දේවල් වලට
මොනවාද?
නිර්ගාමී
අපායට යන.
අපායට යන්නේ දෘෂ්ටි.
එකක් හින්දා නෙමෙයි. ඉතින් ඔයතන කරුණු ගොඩක් යදෙන ඕන. අර ප්‍රත්‍ය පත්‍ය වෙන්නේ ප්‍රත්‍ය ධර්ම. ඒ කියන්නේ අපි දෘෂ්ටිය මුල් කරගෙන අපායගාමි කර්මයක් කරන්න ඕනනේ. ඒක
මේ සලායතනෙම මාර්යාගේ ආලෝ සලායතනෙම. මනස තමයි ඒගොල්ල වැඩේ යොදවන්නේ. ඒවට අපි අහු වෙන තමයි මේ ජීවිතේ යන්නේ.
දවයි එකක් හින්දයි මේ අනිත් ඔක්කොම වෙන්නේ කියලා තර්ක කරන්න පුළුවන්. ඒවයි වරදකුත් නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් මේක හින්දායි ඔය ටික වෙන්නේ. තව කෙනෙකුට වෙයි නෑ නෑ මේ මේක හින්දායි ඔය ටික වෙන්නේ. අර අන්දේ වලියා එල්ලුවා වගේ නෙමෙයි. ඒක ඉතින් අපේ එක එක්කෙනාට පේන දේවල් වෙනස්. අපේ චරිත ලක්ෂණයි ප්‍රඥාවයි පෙර පුරුදු ඔක්කොම බලපාලා අපිට ප්‍රකට වෙන දේවල්
තියෙනවා.
ඒක නෙමෙයි ධර්මයේ එක එක්කෙනාට වැටහෙන තැන් වෙනස්. ඒක එතකොට මේක හින්දමයි කියන එකට වඩා ඔයාට මොකක් හරි පේනවා නම් එතනින් කඩන්න බලන්න. මේකෙන් මේක වෙනවා. කියන එක පැහැදිලි. ඒක ඔය කොහෙන් ගියත් මට පේන්නේ අන්තිමට අවිද්‍යාවට සම්බන්ධ වෙනවා කියන එක. ඒ මන් දන්නේ මට මේ විදිය වෙන්න පුළුවන්. දැන් ඒක උඩ තමයි අනිත් ඔය දෘෂ්ටි වෙන්න පුළුවන්. කාම ආශ්‍රව රෝ මේවා සේරම යෙදෙන්නේ අර මන් දන්නේ මන් නම් හැමතිස්සෙම ගන්න අර බල්ලගේ උපමාවම තමයි. එතකොට හරි ලේසි මේක පැහැදිලි කරගන්න. ඔව් එතන ඔක්කොම ටික පේනවා මේ මට පේනවා. අවිද්‍යාව කියන්නේ මේ ඇත්ත ඇති හැටි නොදන්න කමමනේ. එතකොට ඇත්ත ඇති හැටි නොදන්නා වුණහන් අපි එක එක જાති මුලාවලටපත් වෙන්න පුළුවන්.
මනස
මනසෙම යෙදෙන දේවල් ගොඩක් වෙයි. මනසෙම්ම හදන ධම්ම ටික. ධම්ම කියන්නේ මනෝමය දෙයක් නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙත්ත මනෝමයා කියලා. මනස තමයි පෙරටුව ඉන්නේ. හරි? ඒතර මනසෙම්ම හදන මනෝමය දෙයක් තමයි ධම්ම කියන්නේ. ඔය මූලික දේ අමතක වුණ ගමන් අපිට තියෙන්නේ මන මේ පැත්තේ තියෙන ධම්ම අරෙහි තියෙන. දෙපැත්තකට බෙදෙනවා. ඔය ධම්ම තමයි දෙයක් කරන්නේ. ඔය ලෝකේ
වෙන්න පොඩ පැහැදිලි නැති කරලා තියෙනවා මේ මනස ගන්න මේ ධම්ම ආයතනිය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මන ආයතනිය කියලා තව එකක් ගැන කතා කරන්න
බෑ. මේ
පොඩ ධම්ම ආයතනිය වේදනා වේදනා සංඥා මොකද කර්ම නිමිති හැටියට කියනවා නේ මේ ධම්මයි
මෙහෙමයි ඉතින් ඔත්තන වචනයක් ගැන හොයනකොට හැමතිස්සෙම ඉතින්
තාත්තට සීනි දැම්මට කමන්නේ
නැහැ. කමන්නේ
නැහැ. සීනි කමන්නේ නැහැ. ඩොක්ටර්. මට ඇරෙන්නේ. මට නතුවන් තාත්තට.
නිකන්
සි.
නිකන් දෙයක්.
ඔව්. එතකොට දැන් ඔය මන ද මොනවාද යහුගේ මන මනස
ධම්මයි
ඒක නෑ ඉච්චර ප්‍රශ්න නෑ නේ. ඉතින් මනසට අරමුණු වෙන්නේ ධම්ම.
ඔව්.
මන ආයතනේ ධම්ම ආයතනේ.
ඒක හැම එකක්ම.
ඉතින් ධම්ම ආයතනේ දැන් අර කර්ම නිමිති හැටියට රැස් වෙන්නේ ධම්ම ආයතනේ.
ඔව් දැන් ඒවා ඉතින් වර්ග කරන්න පුළුවන් එක එක විදිහට.
එක එක විදිහට.
දැන් කර්මය කෙවහන් කොච්චර විදිහකට බෙදනවද?
ඔව්.
ditta dhamma vedaniya kamma ඔහොම ඒ පැත්තෙන් බෙදෙනවා. දැන් අර මොනවාද කටත්තා කම්ම කර්මය තිබුණාම ඒක ප්‍රතිඵල දෙන විදිහට ඒකේ ප්‍රබලත්වය අනුව වර්ග කරන්න පුළුවන්. එනවාට කර්මය කර්මයමයි. හරි. ඒකේ අර එක එක්කෙනා දකින ලක්ෂණේ වෙනස් වෙන්න පුළුවන්. ඒතරෝක වර්ග කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මූලික දේ අල්ල ගන්නවා. කර්මයක් නිසා තමයි විපාකයක් කියන්නේ. ඒක කර්මය කරන්නේ මේ මොහොතේ කරන කර්මය තමයි අපිට අනාගත විපාකයක් දෙන්නේ, පැවැත්මක් දෙන්නේ. අපිට නවත්තන්න පුළුවන් මේ මොහොතේ කරන කර්මය. ඒතකොට ඇයි මේ මොහොතේ කර්ම වෙන්නේ? මේ මොහොතේ දෙන අවිද්‍යාව හින්දා. මේ මොහොතේ ඇත්ත ඇහිටි නොදන්න හින්දමයි කර්මයක් කරනවා නම් කරන්නේ. ඒතර මේ මොහොතේ යෙදෙන කෙලෙස් ටික ගොඩ නැගිලා තියෙන්නේ අවිද්‍යාව මත. අපි දැන් තණ්හාව වෙනවා. තණ්හා කරන්නේ ඔතේ අවිද්‍යාව මතනේ තණ්හා කරන්නේ.
දැන් ධම්මපදයේ ආරම්භයේම තියෙන්නේ මනස ගැන. ධම්මපදේ. ධම්මපදේ කියවලා අර්ථතික හරියට පැහැදිලිව ගත්තොත් ඒක ජීවිතේට හරියට වැදගත්. ඕක කාටවත් කියලා බෑ, තමන්ම හැදෙන්න ඕන.
අපි අර දැන් ආයතන ගැන කතා කළේ, දැන් ආයතන දෙකක් සම්බන්ධ කිරීම. සද්දෙට රූපේ සම්බන්ධ කරනවා. දැන් ඔතන පළවෙනි දේ, ඒ කියන්නේ ඇත්තට නොදන්න කම අනිවාර්යෙන් තියෙනවා. විද්‍යාව. ඒ මත වුණ මුලා එක එක જાතියේ මුලා වෙන්න පුළුවන්. ඒවා එකතු වෙලා තමයි ඔය සම්බන්ධ කිරීම දෙන්නේ. ඒක සම්බන්ධ කිරීම දෙන්න නම් සම්බන්ධ කරන්න දෙයක්ත් තියෙන්නේ නැහැ. ඒවා තමයි මෙර පෙර ඉතුරු කරගත්තු ඒවා. ආශ්‍රව කියන්නේ. ආශ්‍රව වෙලා තියෙන්නේ ඒ අතීතෙත් අවිද්‍යාවෙන් ගත්තු ඒවා. ඒව එකකුත් තියෙනවා. දැන් පැත්ත දෙයක් නම් සම්බන්ධ කළත් කවන්නේ. පෙර අවිද්‍යාවෙන් ආයතන පාවිච්චි කරලා ඉතුරු කරගත්තු දෙයක් නයි. අපි ආශ්‍රව වෙලා තියෙන්නේ. එතකොට ඒකක් මේ සම්බන්ධ කරන්නේ. අපි නිකමට හිතමු පෙර ඇත්ත ඇති හැටි දැකලා ඒක මෙතෙන්ට සම්බන්ධ කරනවා නම් ඒක හොඳයි. දැන් වැඩි වෙලා තියෙන්නේ අපි කලින් තියෙන මුලාවක් මෙතෙන්ටත් දාගන්න. මුලාවෙන් තව මුලාවක් කරන්න. නෝ කරේ ගැට දාන්නේ අන්තෝ ජටා බහි ජටා කියලා වෙයි. ඉස්සර දාපු ගැට ටික උදව් කරගන්න අලුතෙන් ගැට ගන්න.
ඒක
මන ආයතනින් කරන්නේ මේක ගැන හිතන එක. ආ ඔයාට මම ඒ ප්‍රශ්නේ උත්තරේ දුන්නේ මම මන නැහිතගෙන යෙදෙන වචන ගොඩාක් තියෙනවා. විඥාණය වෙන්න පුළුවන්, චිත්ත වෙන්න පුළුවන්. මන කියනවා, මොහොම කියනවා. ඒක එතන අපි අදහස් කරන එක අරන් ඒකෙන් හොයාගෙන ගියාම හොඳයි. මේ කියන්නේ මොකද්ද කියලා අහනවට වඩා. තමයි මනස ආයතනයක් විදිහට හිතනවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්නේ ඇයි? ඔව්. තමයි මනස කියන්නේ හිත කියලා හිතනවා. එහෙම වෙන්න පුළුවන්ද? අන්න එහෙම. තෝරන්නේ කියන එකේ අදහස් අනුව ඒ අදහස් කරන දේ. ඒ උතනේ එකක් තමයි අපිට දැන් ආයතනයක් විදිහට ගත්තොත් අපි අනිත් ආයතන වැඩ කරන විදිහට මනස වැඩ කරනවාද? චක් ආයතන විදිහට මන ආයතනෙ වෙන්න පුළුවන් දැන් ඇහැට රූපයක් ගැටිලා එතනින් පටන් අරන්නේ ඕක යන්නේ. ඒ වගේ පටන් ගැනීමක් දෙන්න පුළුවන්. ඉතින් මන ආයතනයටත් පුළුවන් නේ මොකක් හරි මතක් කරලා දීලා එතනින් දැන් පටන් අරන් යන්න. මනසෙන් අරන් ඒක ගැන මනස ඊට පස්සේ අර චක් ආයතනෙන් පස්සේ මන ආයතනෙ කරන වැඩ ටිකක් කරන්න පුළුවන්. දැන් චක්කායතරේ වැඩි වගේ වැඩකුත් කරන්න පුළුවන්.
මේ වැඩක් කරනවා එයත් කරා.
ඔව්. හරි. පටන් ගන්න දැන් ඔන්න අපි ගේ ගැන ගෙදර ගැන මතක් වෙනවා. මතක් වීම මනසෙන්නේ පටන් ගන්න. ඔකේ එහෙනම් පටන් ගන්න පුළුවන් ගේ වගේ මොකක් හරි දැකලා අපේ ගේ කියලා එහෙම එන්නත් පුළුවන්. ඉතුරු දිගට ගෙනියනවා හිත. හරි. ඒ දිගට ගෙනියන පැත්ත එක විදිහක් ආයතනයක් විදිහට ගන්න එක තවත් විදිහක්. ඒතකොට මන ආයතනය කියලා ආයතන මට්ටමින් ගන්නත් පුළුවන්. ඊළඟට අපි හිතක් විදිහට වෙන විදිහකට විස්තර කරගෙන යනකොට ඒකට ගැළපෙන කොටසකුත් තියෙනවා.
ආයතන කියනකොට දන් දෙනවා. ඒ කියන්නේ ආයතනයක් කියන්නේ
විස්තර කරනකොට මෙහෙම එකක්
තියෙනවා. ගණු දෙනුම කිව්වේ මොකද්ද? එතන ගණු දෙනුමට වඩා තියෙන්නේ මේ මොකක් හරි හදන.
හදන
ප්‍රොඩක්ෂන් එක. නිෂ්පාදනය.
විස්තර කරනකොට කියනෝනේ මන ආයතන ධම්ම ආයතන ගැටුනම මනෝ විඥානය
හටගන්නවා. ඒක හරි.
ඊට පස්සේ මනෝ සංපස්සය හටගන්නවා. ඊට පස්සේ වේදනා
සංස්කාර. ඒ කියන්නේ අනිත් ආයතනයක් විදිහටම මේකත් විස්තර කරන්න පුළුවන්.
තවත් කියනෝනේ දැන් මේ මන ආයතනෙන් කරන්නේ මිනිස්සුන් මේ ධම්ම ආයතනයේ තියෙන අරමුණු ගැන කල්පනා කරන්නේ කර්ම සකස් කරනවා.
ඒක තමයි මම කිව්වේ. දැන් හිතේ එක එක ක්වොලිටීස් අපිට බලන්න පුළුවන්. කල්පනා කර කර ඉන්න ගතිය දැන් අනිත් ආයතනයකට කරන්න බෑ.
ඔව්.
ඒක මනසට විතරයි කරන්න
පුළුවන්. මනසට විතරයි.
නෑ.
ඒ කල්පනා කරනකොට ඇත්තටම මේ දැන් ඔය මොකද පංච උපාදානස්කන්ධ හැදෙන්නේ මොකද වෙන්නේ ඒක
තමයි මම දකින්නේ ඉතින් හැම හිතක්ම පංච උපාදානස්කන්ධය. අපේ මට්ටමේ හිතක් හදන්න බෑ පංච උපාදානස්කන්ධ නැතුව.
අපි හිතනෝ කියන්නේ ඔය වගේ පංච උපාදානස්කන්ධ බර ගන්නක් හදනවා.
ඔව්. ඔව්.
පංච උපාදානස්කන්ධය හදනවා කියන්නේ දුක්ඛ සත්‍ය පටන්
අරගන්නවා.
ඔව්. දුකමයි.
දුකමයි.
ඒ හදන හැම එකක්ම
යතිය කරන තියෙනවා.
ඒක බලන්න පුළුවන් දැන් ලෝකෙට අහු වෙලා නම්
ඔව්
දුක. ලෝකේ පවතින්නේ දුක මත කියනවානේ.
ඔව්.
අතට ඉරිසිය එක්ක ඕනද අතේ තියා ගන්නවද ප්‍රශ්නේ ටික කොක්කෙන් අල්ලගන්න
ධර්ම සාකච්ඡාව නවත්තන්න ඕන.
එහෙම හද.
ඔව්. නිවාඩු.
ඉදි මතද?
ඔව්.
එහෙනම් නිදා ගන්න යන මෙතන ඇඳක් තියෙනවා කාමරේ.
ඔව්. ඒක ඇත්තටම මනසට ඇති වෙන දෙයක්. මනසට ඇති වෙච්ච ධර්මය.
සාකච්ඡාව අහගෙන ඉන්න ඕන කියලා එකක් නැහැ.
එහෙනම් මම මෙතෙන්ට පැනන්න නැටුවොත් එහෙම මොකද සාකච්ඡාවට
වෙන්නේ? ඒක මොකොත් වෙන්නේ? අපට ඒක තමයි හොඳ පොඩ්ඩක් නිදා ගන්න. දැන් මහන්සි ඇති.
ඒත්
බොනවා. ඒත් බොනවා. නෑ බෙහෙත් බොන්නේ. අද මේ කොළඹ ඉඳන් ආවේ.